Honorable Vijita Beragoda, you have 5 minutes. Order, please. Ajit Rajapaksha to the chair.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ආනයන හා අපනයන පාලන පනතේ යටතේ රෙගුලාසි කීපයක් පිළිබඳ විවාදය පවත්වන මේ මොහොතේ අදහස් දැක්වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අපි විපක්ෂය එල්ල කරන චෝදනා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි දන්නවා 2005-2015 ආණ්ඩුව කාලේ 7% 6% අතර ආර්ථික වර්ධනයක් තිබුණා. ඒ කාලේ මේ රට නවීන සමාජයකට අවශ්‍ය කරන බොහෝ ලක්ෂණ ලබලා දෙන්න පුළුවන්කම ලැබුණා. හැබැයි 2015 ආණ්ඩුව පරාජයට පත් වුණාට පස්සේ 2015 ඉඳලා 2019 වෙනකම් පැවති ආණ්ඩුව ආර්ථික වර්ධනය 2%/3% අතර ප්‍රමාණයක් පැවතුණා. හැබැයි පහුගිය කාලේ සිදු වුණු පාස්කු ප්‍රහාරයත් එක්ක ඒ වගේම COVID-19 වසංගතයත් එක්ක ආර්ථික වර්ධනය මේ වෙනකොට ඍණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි උත්සාහ කරන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති වැඩපිළිවෙල යටතේ අපිට ඉදිරියේ අවුරුදු 4 විතර කාලයක් තියෙනවා. ඒ කාල සීමාව තුළ මෙරටේ ආර්ථික වර්ධනය ඇතිකරන්, ඒ වගේම අපනයන ආදායම වැඩි කරන්, ආනයන වීදම අඩු කරන්, ඒ වගේම අපි ස්ථාවර මට්ටමකට විනිමය අනුපාතිකය පවත්වාගෙන යාම සහ ජාතික නිෂ්පාදනය වැඩි දියුණු කිරීම අපේ බලාපොරොත්තු. මම හිතනවා විපක්ෂය වුණත් බලාපොරොත්තු වෙන්නේ ඒක. අපිට මතකයි එදා 2014 ආණ්ඩුව කාලේ අපිට පුළුවන්කම ලැබුණා වී අතිරික්තයක් විදියට නිෂ්පාදනය කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි යහපාල ආණ්ඩුව කාලේ ඒ අතිරික්ත වී නිෂ්පාදනය මත්තල ගුවන්තොටුපලේ ගබඩා කරලා අර සංවේදී උපකරණ පවා හානියට පත් වෙලා මම හිතන්නේ විශාල අලාභයක් මේ රට වෙනුවෙන් කෙරේ. අපි විශ්වාස කරනවා අපනයන ආදායම ඉහළ නැංවීමට වගේම ඒ අපනයන විවිධාංගීකරණය තුළ මේ රටේ විදේශ විනිමය වැඩිවීම එකතු කරගන්න. ඒ වගේම අපිට විශේෂයෙන්ම සතුටු වෙන්න පුළුවන් පහුගිය ජූලි මාසෙ, අගෝස්තු මාසෙ, සැප්තැම්බර් මාසෙ වගේ කාල සීමාව තුළ ඩොලර් බිලියන 1කටත් වඩා අපිට පුළුවන්කම ලැබුණ ආදායම වැඩි කරගන්න. ඒ මට්ටමට ඒ මාස 3 තුළ අපනයන ආදායම අපිට වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා. අපිට ඇත්තටම අවශ්‍යයි ආනයන වියදම අඩු කරගන්න. අපි සමස්තයක් විදිහට ගත්තම ඩොලර් බිලියන පසුගිය අවුරුදු කාල සීමාව තුළ අපි දැක්කා ඩොලර් බිලියන 20ක වගේ ප්‍රමාණයකට අපි බාණ්ඩ ආනයනය කරනවා. හැබැයි අපි අපනයනය කරන්නේ ඩොලර් බිලියන 10ක විතර. එතන එකකට එකක් පරතරය තියෙනවා. ඒ නිසා අපිට මේ ආනයන වියදම් සීමා කරලා අපනයන ආදායම වැඩිනකොට ශේෂම් වෙළඳ ශේෂය එන්නෙන්ම ඍණ ශේෂය වැඩි වෙනවා. ඒ නිසා මේ රට දිනු කරගන්න නම් අනිවාර්යයෙන්ම අපනයන ආදායම වැඩි කරගන්නත් ඕනේ, ආනයන වියදම් අඩු කරගන්නත් ඕනේ. පහුගිය COVID-19 වසංගත කාලේ මෙරටේ ආර්ථික නිෂ්පාදනය ක්‍රමානුකූලව අපිට කරගෙන යන්න බැරි වුණා. ඒ නිසා විදේශ විනිමය හිඟය ඇතිවීම නිසා සිද්ධ වුණා විශේෂයෙන්ම විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමත්, ඒ වගේම විනිමය අනුපාතිකය ස්ථාවර මට්ටමකට පවත්වාගෙන යාමටත් සමහර අත්‍යවශ්‍ය නොවන දේවල් ආනයනකරණයක සීමා කරන්න. ඒ නිසා පහුගිය කාලේ අපිට පුළුවන්කම ලැබුණා මේ වෙනකොටත් ඒක ක්‍රියාත්මක වෙනවා. වාහන ආනයනය යම් කාල සීමාවකට සීමා කරා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමත් ආණ්ඩුවක් විදිහට අපිට ආදර්ශයක් දෙන්න පුළුවන්කම ලැබුණා. අපි ආණ්ඩුව පත් වෙලා ඒ අමාත්‍යවරුන් පත් වුණාට පස්සේ කිසිම කෙනෙක් අලුත් වාහන පිටරටින් ආනයනය කළේ නැහැ. ඒ වගේම අලුත් ගොඩනැගිල්ලකට අමාත්‍යාංශය විශාල මුදල් වැය කරලා ගෙනිච්චේ නැහැ. ඒ නිසා මේ රටේ බදු ගෙවන, මේ රටේ දුක් මහන්සියෙන් හම්බ කරලා බදු ගෙවන ජනතාවගේ ඒ මුදල් වලට සාධාරණයක් ඉෂ්ට කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්නේ නැතුව, ජාතික ආර්ථික දේහය ගොඩනගන්නේ නැතුව මේ රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. අපි කෙසෙල්, ගස්ලබු, දොඩම්, අඹ, වැල් දොඩම්, කොමඩු, රඹුටන් වැනි පළතුරු ඕන තරම් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි අපි වැඩි වැඩියෙන් පිටරටින් පළතුරු නිෂ්පාදනය
කරන කාලයක් ලැබෙනවා ඔබතුමාට.
ඒ විතරක් නෙමෙයි, අපි රට වටේම තියෙන මොහොත අපි ටින් මාළු මාළු මේ රටට ආනයනය කරනවා. අනිත් පැත්තෙන් ලුණු බව මේ රටට ආනයනය කරනවා. මේ නිසා අපේ රටේ ඉතිරි කරගන්න පුළුවන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිටරට රැඳිලා යනවා. ඒ නිසා ජාතික නිෂ්පාදනය ගැන අවධානය යොමු කරන්න ඕනේ. එක පැත්තකින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම, අනිත් පැත්තෙන් අපේ රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම, අනිත් පැත්තේ මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම භාණ්ඩයක්ම නිෂ්පාදනය කළොත් අපිට පිටරටට ආවඩන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක පැත්තකින් අපේ කර්මාන්ත දිනු වෙනකොට අනිත් පැත්තෙන් සේවා වියුක්ත පිරිස සේවා නියුක්ත කරනකොට මේ රටේ ජාතික ආර්ථික දෙහයට ලොකු හයියක් ලැබෙනවා. අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන පහුගිය කාලවල අපි දැක්කා වෙසක් කූඩු ඒ වගේම සරුංගල් කොහු ඉදල් පිටරටින් ගෙන්නවා. හැබැයි මේවා වැඩි වැඩියෙන් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තැනට යන්න ඕනේ. අපි විශ්වාස කරන විපක්ෂය වුණත් මම හිතන්නේ අපේක්ෂා කරන්නේ මේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න.
කාලය අවසන් වෙන කරුව එමුතුමා.
තව විනාඩියක් දෙන්න. ඒ නිසා අපිට සාධනීය වැඩපිළිවෙලක් පහුගිය කාලේ ක්‍රියාත්මක කරන්න පුළුවන් මම හිතන්නේ පහුගිය දවස්වල අපේ රටට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග ගෙන්වීමට රුපියල් කෝටි 13000ක් විතර විදේශ රටවලට වැය වෙනවා. මේ නිසා මේ ආණ්ඩුව තීරණය කර මේ පිටරටවලට මුදල් දීලා ගෙන්වන ඖෂධ වලින් භාගයක් හරි මේ රටේ නිෂ්පාදනය කරන්න. ඒ නිසා ඉදිරි මාස 36ක කාල සීමාව තුළ මේ රටේ ඒ ඖෂධ වලින් 50% පමණ නිෂ්පාදනය කරන්න අපේක්ෂිතයි. ඒ වගේම ජෛව තාක්ෂණික ඉන්සුලින් නිෂ්පාදන කම්මලකටත් පහුගිය දවස්වල මුල්ගල තිබුණා. ඒ නිසා වැඩි වැඩියෙන් දේශීය නිෂ්පාදනයට මුල් තැන දීලා ආනයන වීදම අඩු කරලා අපනයන ආදායම වැඩි කරලා ජාතික ආර්ථිකයක් තුළ මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වේ නංවලා සෞභාගයේ දැක්ම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමාජයේ යථාර්ථයක් බවට පත්කරන්නත් ජන ජීවිතය ගොඩනගන්නටත් අපි ආණ්ඩුවක් විදිහට අපේක්ෂිතයි කියන කාරණයත් මේ මොහොතේ සිහිපත් කරන අභිවිසුතු.
ගරු මුජිබර් රහමාන් ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් ඔබතුමාට ලැබෙන.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද මුදල් සංශෝධන පනත් කෙටුම්පත යටතේ විවාදයට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, අද අපි දන්නවා දැන් මේ වෙනකොට ඒ කොරෝනා COVID-19 දෙවෙනි වසංගතයත් අපේ රටේ ආරම්භ වෙලා තිබෙනවා. දැන් පළවෙනි වසංගතය ඉවර වෙලා ඒක ඉවර වුණෙත් නැහැ. ඒ හරහා දැන් දෙවෙනි වසංගතයට මුහුණ දෙන්න රටක් හැටියට අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ලබන මාසේ නොවැම්බර් මාසේ වෙනකොට ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා එතුමාගේ අවුරුදු 5 කාල සීමාවෙන් අවුරුද්දක සීමාවත් එතුමාගේ අවසන් වෙනවා ලබන නොවැම්බර් මාසේ වෙනකොට. එතකොට මේ අවුරුද්දක කාල සීමාව තුළ අපි මේ රටේ ආර්ථිකයේ දිහා අපි හැරිලා බැලුවොත් අපිට පේනවා අපි කවුරුත් පිළිගන්න වෙනවා එහෙම ආර්ථික වර්ධනයක් ආර්ථික ප්‍රගණනයක් එහෙම වෙලා නැහැ. මොකද අද වෙනකොට මේ රටේ ආර්ථිකය රටක් හැටියටත් යම් අර්බුදකාරී තත්යකට අපි පත් වෙලා ඉන්නවා. මේ රටේ ජීවත් වෙන ජනතාවත් අද විශාල වශයෙන් යම් අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒක අපි සියලු දෙනාම පිළිගන්න. ජීවන බර වියදම දවස ගානේ වැඩි වෙනවා. දහාල් පාලනය කරනවා එක්කුවට පාලනය කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේ නොයෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අද වෙනකොට වෙළඳපොලේ ඉතාම අසීමිත ලෙස දවස ගානේ වැඩි වෙනවා. අපි දැක්කා විශේෂයෙන්ම කහ වගේ දේවල් ග්‍රෑම් 100ක් රුපියල් 450කට වගේ තත්යකට යනවා. විතරක් නෙමෙයි කහ තහනම් කරලා තියෙනවා. ඒ තහනම් කරපු ගැන මේ ගැටලුව තියෙන්නේ. නමුත් මේ රටේ වගා කරන ඒ කහ ටික වෙළඳපොලට එන්න කලින් මේ තහනම් කිරීම උඩ අද විශාල අසීරුතාවයකට මේ රටේ ජනතාව පත් වෙලා තිබෙනවා. සමහර විට එක තැනක ඉඳන් තව තැනකට ගෙදර ගෙනියන කොටත් අත්අඩංගුවට අරගෙන පොලිසියෙන් ඉදිරිපත් කරපු වාර්තාවලු දැන් වෙනකොට වාර්තා වෙන්න පටන් අරන් තිබෙනවා. ඒ තරමට දැන් ජන ජීවිතයේ මේ ආර්ථික අර්බුදයේ හමුවේ යම් අවුලකට තල්ලු වෙලා තියෙනවා කියන එක අපි සියලු දෙනාම පිළිගන්න වෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපිට පේනවා දැන් මේ දළදේශීය නිෂ්පාදනයේ වර්ධනය. දැන් ඒ වර්ධනය දෙවැනි කාර්තුව ඉදිරිපත් කරන්න ඕනේ සැප්තැම්බර් මාසේ 15 වෙනකොට. තවම ඒක දෙවැනි කාර්තුව අද වෙනකන් ඉදිරිපත් කරලා නැහැ. අපි දන්නේ නැහැ ඇයි මේක අද ඔක්තෝබර් මාසේ වෙලා තියෙනවා. දැන් දළදේශීය නිෂ්පාදන වර්ධනය දැන් ඔක්තෝබර් මාසේ වෙලා දෙවෙනි කාර්තුව අද වෙනකන් තවම ඉදිරිපත් කරලා නැහැ. ඊළඟට තමයි දැන් අපි දන්නවා මේ රටේ තියෙන EPF ගෙවන ආයතන 86000ක් තියෙනවා. දැන් මේ 86000න් මේ පෞගිය මාස කීපය වෙනකොට විශාල ප්‍රමාණයක් වහන්න හදනවා. සමහර ඒවා වැහැමින් පවතිනවා. දැන් මේවා ගැන හරි සංඛ්‍යාලේඛන තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි, සංචාරක කර්මාන්තය. මම කියන්න ඕනේ මේ කර්මාන්තය අපි සියලු දෙනාම පිළිගන්නවා. මේ කොරෝනා වෛරසය හරහා විශාල පසුබෑමකට ලක් වෙලා තිබෙනවා.
නමුත් රජයේ පෞගයාල කාලේ කතා කරා සහන මළු ගැන සහන දුන්නයි කියලා කිව්වා. නමුත් සංචාරක ශේත්‍රයේ නියුතු වෙලා ඉන්න විශාල පිරිසක් අද වෙනකොට රැකියාවල් අහිමි වෙලා තියෙනවා, ආදායම් මාර්ගවල් නැති වෙලා තියෙනවා. ඒ සංඛ්‍යාලයකින් අපි තවමුත් දන්නේ නැහැ. ඇගලුම් කර්මාන්තයත් ඒ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම යුරෝපීය රටවල් වල මේ කොරෝනා වෛරසයෙන් ඉඳ ඔවුන් අහනායනය සීමා කිරීම තුළ අපනායනය කිරීම අපේ රටේ ඇඟලුම් ක්ෂේත්‍රයේ පහත වැටීමක් තිබෙනවා. ඒ පහත වැටීම නිසා බොහෝ කර්මාන්ත ශාලා අද වෙනකොට වැසි යන තත්ත්වයක් ඉදරන් නෙමෙයි, සමහර සර්මාන්ත ශාලා අද වෙනකොට වහලා දාලා විශාල ප්‍රමාණයකට රැකියා හිමි වෙලා තියෙනවා. ඒ සංඛ්‍යා ලේඛනත් අපි හරියට දන්නේ නැහැ. විශේෂයෙන්ම සේවා නියුක්ත ප්‍රමාණය කොයිතරම් දුරට පෞගිය මාස කීපය තුළ වර්ධනය වෙලා තියෙනවද කියලා තවම රජය මේ පාර්ලිමේන්තුවට ඒ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා නැහැ. ඉතින් මම කියන්නේ මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න, රජයේ ආදායම කියන්න, රජයේ වියදම කියන්න, ගත්ත ණය ප්‍රමාණය කියන්න. මොකද මේ පාර්ලිමේන්තුව මේව දැනගත යුතුයි. එහෙම නැතුව මේව වසාගෙන, මේව හංගගෙන, මේව පෙන්වන්නේ නැතුව රජයේ ඉදිරියට ගමනක් යන්න හදනවා නම් මම කියනවා තව තවත් අර්බුදයකට තමයි මේ ගමන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම පසුගියදා ජාත්‍යන්තර මෝඩිස් රේටින් ආයතනය 2019දී මුල් කාර්තුවේදී අපේ රටේ තිබුණේ B+ කියන කාණ්ඩික වර්ගීකරණයටදී අපි හිටියා. දැන් අද වෙනකොට B- කාණ්ඩයට අපිව දාලා තියෙනවා. ඒ B- කාණ්ඩය කියලා කියන්නේ ඒකේ තේරුම අපි බැලුවොත් එහෙම highly security, ඒ කියන්නේ කුමක් වෙනවද කියලා කියන්න බැරි තත්ත්වයකට අපේ රට දැන් රේටින් කරලා තියෙනවා. ඒ උඩ ආයෝජකයන් එන්නේ නැහැ. ණය දෙන්න තියෙන ආයතනවල ණය දෙන්නෙත් නැහැ. ඔවුන් ණය දෙන්නේ ඉතාම අධික පොලියකට තමයි අපිට ණය ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ රටේ ආර්ථිකය යම් කිසි ආකාරයේ අවදානම් තත්ත්වයකට අපි පත් වෙලා ඉන්නවයි කියන එක අද අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ ගැන අපි කතා කරන්න ඕනේ විවෘතව. මේක හංගන්න දෙයක් නැහැ. මේක නෑ මෙතන ඇවිල්ලා වෙන වෙන දේවල් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ලෝකයේ හොඟාක් රටවල් අද වෙනකොට මේ කොරෝනා වෛරස් එක යම් අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඒක අපි පිළිගන්නවා. නමුත් ඒ එක්කම අපේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන්, රට ඉදිරියට ඉස්සරහට ගෙන යන්න පුළුවන් යම් ආර්ථික කළමනාකාරත්වයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ හින්දා අවසන් කරන්න සභාපතිතුමනි, ඒ හින්දා ඒ කළමනාකාරීත්වය අපි හරියට කරේ නැත්නම්, ඒ කළමනාකාරීත්වය විද්‍යානුකූලව අපිට කරන්න නොහැකි වෙනවා නම් තව තවත් ආර්ථික අර්බුදයට තුලට අපේ රට ගමන් කරනවායි කියන එක අපි රජයට කියන්න ඕනේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු චාමර සම්පත් දසනායක ගරු මන්ත්‍රීතුමා, විනාඩි 5ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද මම හිතන්නේ මේ රටේ රට යම් පැත්තකින් නැවත වතාවක් කොවිඩ් වසංගතයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මුල් කරගෙන ඇති වෙච්ච අවස්ථාවක්. ඒ වගේම රටේ අද මේ කතා කරන්නේ අපි හැම වෙලාවෙම රටට විවෘත ආර්ථිකයත් එක්ක මේ රටට විශාල 77න් පස්සේ වාහන නොයෙකුත් දේවල් මේ රටේ මුදල් විදේශ රටවල් වලට දීලා විශාල ප්‍රමාණයක් මේ රටේ මුදල් වෙනස් රටවල් වලට අපේ ආර්ථිකය අපේ රටේ ප්‍රයෝජන ගන්න පුළුවන් දේවල් අපි අතහැර දාලා තියෙනවා. අද අපිට හොඳ අවස්ථාවක් තමයි මේ අවස්ථාව. දැන් තියෙන්නේ අපිට මේ ඇති වෙලා තියෙන විෂණයේ තත්ත්වයත් එක්ක කවුරුත් තේරුම් ගන්න ඕන වෙලාවක්. දැන් රටට පිටරටින් ආනයනය කරන මුදල් ආනයනය කිරීම නෙවෙයි. මම දන්නවා මේ කෝවිඩ් වසංගතයට කලින් දවසකට මේ අපේ එයාපෝට් එකෙන් එළියට දඹදිව යනවා 1000කට වැඩි. 1000කට 2000කට වැඩි දඹදිව යනවා.
තව විනාඩියක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ආ, කතා කරන්න වෙන්නේ නෑ, එහෙම බැලුවා. දඹදිව යනකොට අපේ අම්මලා ආච්චිලා සීයලා ඔය තේ වතු වලින් අපේ පළාතේ තේ තියෙන්නේ කුඩා තේ වතු හිමියන් එකතු කරගන්නවා 100,000ක් විතර. ඉතින් ලක්ෂ එකහමාරක් එකතු කරගෙන දඹදිව යනවා. 28 වතාව යන දඹදිව ගියා. 28 වතාවක් ගියා යැත් ඉන්නවා. එතකොට ගමේ අපේ රටේ තිබ්බ ගමේ තිබ්බ මුදල් පුදුම විදියට මේ දඹදිව වන්දනාවත් එක්ක ඉන්දියාවට අපේ රටේ මුදල් ඇදිලා ගියා. ඒක අපි කාටවත් තේරෙන්නේ නැහැ. මොකද දවසකට 2000 3000 මේ රටෙන් එළියට යනවා හැමදාම. අද අපේ මේ කොවිඩ් වසංගතයත් එක්ක ඒක අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ ගැන අපි හිතන්න ඕන. අපි බලන්න ඕන විදේශිකයින් පුළුවන් තරම් රටට ගෙනල්ලා රටේ ආර්ථික තත්ත්වය රට ගොඩනගා ගන්න දැනට තියෙන තත්ත්වෙත් එක්ක අපි එදිනෙදා ජීවිතේ පරිභෝජනය කරන භාණ්ඩවල බිල සාධාරණීකරණය කරගන්නව නම් පිටරටින් ආනයනය කරන නොයෙකුත් අනවශ්‍ය දේවල් ආනයනය කරන එක නවත්තන්න ඕනේ. ඒක අද නැවතිලා තියෙනවා.
අවසන් කරන්න
අපිට තව කාලය තියෙනවා. අපි මේ අපේ මරික්කල් මන්ත්‍රීතුමා කිව්වා කොච්චර කාලයකටද මේ කියලා. ඒ වුණාට අපිට තව ඉවසන්න කාලය තියෙනවා. අද මේ ලෝකෙම වෙලාගෙන තියෙනවා මේ කොවිඩ් වසංගතය. ඒ නිසා මම හිතනවා අද මේ ආනයන භාණ්ඩ වලට මේ දාලා තියෙන මේ නීතිමය තත්ත්වය තව දුරටත් ඉදිරියට ගෙනියන්න වෙනවා මේ රටේ මේ කොවිඩ් වසංගතය ඉවර වෙනකම්. ඒ නිසා මම අද මට කාලය බොහොම සුළු වෙලාවක් දුන්නේ. අපිට මේ කාලය අඩු වෙන්නේ මන්ත්‍රීවරුන්ට මේ වෙලාවේදී කියන්න ඕන කතානායකතුමනි මූලාසන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීතුමනි උදේට පැයක කාලයක් දීලා තිනවා විවාදයට. ඒක පැයකමාරක් පැය දෙකමාරක් ප්‍රශ්න අහන එක තියෙනවා. එතකොට මේ අපි විවාදයකට මන්ත්‍රීවරුන්ගේ කාලයෙන් තමයි අපෙන් තමයි අඩු වෙන්නේ. සා මේ ප්‍රශ්න අහන කාලයත් පොඩ්ඩක් ඒ පාලනය කරගන්න වෙනවා පැයකට. ඒ පැයකට පාලනය කරගන්න නැතුව 11 ඉඳන් 12 වෙනකම් ප්‍රශ්න අහන 10 ඉඳන් 11 වෙනකම් ප්‍රශ්න අහන්න තිබ්බම අද 12 මාර වෙනකම් ප්‍රශ්න අහන්න පටන්
ගන්නවා.
එතකොට මන්ත්‍රීවරුන්ට කතා කරන්න තියෙන වෙලාව විනාඩි 5 විනාඩි 2කින් දෙන්න නවත්තන්න කියනවා කතාව දීලා.
හරි. ගරු කතානායකතුමාට ඒක දැනුම් දෙන්නම්. බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු නිමල් පියතිස්ස ගරු මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රමනි විශේෂයෙන් මම හිතනවා අද දවසේ සාකච්ඡාවට රැගෙන තිබෙන මුදල් සංශෝධන පනත පිළිබඳ අදහස් කෙටියෙන් හෝ දැක්වීමට ඉඩකඩ ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. වගේම අපි මුලින්ම අපි අවධානය යොමු වෙනවා 1977 පෙර තිබිච්ච සංවෘත ආර්ථික ක්‍රමයක්. 1977 පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිර්මාණය කරපු විවෘත ආර්ථිකයක්. විශේෂයෙන්ම අප අවධානය යොමු කරපුවාම මුල අසරාරූඪ ගරු මන්ත්‍රමනි එක්තරා සමයක් තිබුණා ඒ සමය තුළ භාණ්ඩාගාරයට වැඩිම මුදල් ආදායම ලැබුණේ දේශීය කර්මාන්ත හරහා. 82% වඩා අපේ භාණ්ඩාගාරයේ පිරුණේ මුදල් වලින් අපේ දේශීය කර්මාන්ත හරහා ලැබපු උපයපු ආදායමයි. හැබැයි අපි දන්නවා මේ රටේ සම්පූර්ණම ආර්ථික ක්ෂේත්‍රයේ සංස්කෘතික ක්ෂේත්‍රයේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතුළු සමස්ත ක්ෂේත්‍රයේ මුඩු යටු කරමින් විවෘත ආර්ථික ක්‍රියාවලිය බලහත්කාරයෙන් අපේ රට තුළ උත්තර ආරෝපණය කරයින් පස්සේ ඉතාම කෙටි කාලයක් තුළ 80 දශකයේ අවසාන වෙනකොට නැත්නම් 90 දශකයේ මුල වෙනකොට අපි සංවෘත ආර්ථික ක්‍රියාවලියක් තුළ දේශීය කර්මාන්ත හරහා ලැබපු 82% ආදායම සම්පූර්ණයෙන් වෙනස් වෙලා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා ඒ විවෘත ආර්ථික ක්‍රියාවලියත් එක්ක. එක පැත්තකින් පෞද්ගලික කරන ක්‍රියාවලිය තුළ අපේ කර්මාන්ත ශාලා හිතාමතා බිඳවැටවීම ඒ වගේම කර්මාන්ත ශාලා පෞද්ගලීකරණය කරමින් විවිධ බහුජාතික සමාගම් වලට ලබා දීම වගේ ආදී ආර්ථික ක්ෂේත්‍රයේ දැක්මක් නැතුව චින්තනයක් නැතුව වල්මත් වෙලා එයාපු ගමන් මග තුළ දේශීය කර්මාන්ත බිඳවැටුණා දේශීය ආර්ථිකය බිඳවැටුණා ඒ වගේම දේශීය නිෂ්පාදන අතිවිශාල ප්‍රමාණයක් බිඳවැටුණා. ඒ නිසා මූලාසනාරූඪ ගරු මන්ත්‍රමනි අපිට අද කතා කරන්නට වෙලා තිබෙන්නේ අද මේ විපක්ෂයේ මන්ත්‍රීවරු නියෝජනය කරපු විවෘත ආර්ථික ක්‍රියාවලිය තුළ මේ රට හැමතකින්ම 4 ගාතෙන් ඇදවට්ටලා බිම වට්ටලා බිමට සමතලා කරලා දාලා තමයි අද මේ බබ්බු වගේ කතා කරන්නේ මේ රටේ මහා දැවැන්ත විනාශය නිර්මාණය කරපු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ. අපි දන්නවා විවෘත ආර්ථික ක්‍රියාවලිය තුළ මොනතරම් විකෘති ක්‍රියාවලියක් අපේ රට තුළ නිර්මාණය කරාද කියලා. ඒ නිසා මුල අසනාරූඪ ගරු මන්ත්‍රමනි අද අපිට තියෙන එක පැත්තකින් ගත්තම ඛේදවාචකයක්. ඒ ඛේදවාචකය අපිට අලුතෙන් ප්‍රතිනිර්මාණය කරන්නට වෙලා තිබුණා මේ රට වෙනුවෙන්. ඒ නිසා ඒ සමස්ත කාලය තුළ ගත්තොත් කරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි දැන් මේ පවතින අභියෝග මේ අභියෝග නිකන් නිර්මාණය වෙච්ච අභියෝග නෙවෙයි. මේ අභියෝග හිතාමතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුවේ ආනුභාවයෙන් ඔවුන් විසින් නිර්මාණය කරලා දෙන න්‍යායපත්‍රවලට නැටවෙච්ච රූකඩ එක්සත් ජාතික පක්ෂ පානතන්ත්‍රය යහපාලන පානතන්ත්‍ර හැම විටකම බටහිරට වුණ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරලා අද මේ රට හැම අතකින්ම වලපල්ලට ඇදලා දාලා තමයි අද මේ අය කතා කරනවාද. හරියට නිකන් අපි ඉතා දීර්ඝ කාලයක් ආණ්ඩු පාලනය කරා වගේ. ඒ අය ආණ්ඩු පාලනය කරපු හැම සමයකම රට විනාශ කෙරුවා, ආර්ථිකය විනාශ කෙරුවා, මානව සම්පත පවා විනාශ කරපු කට්ටිය අද තොත්ත බබ්බු වගේ කතා කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තියෙන අභියෝගයේ ප්‍රබල අභියෝගයක්. එක පැත්තකින් මුළු ලෝකේ දිනු යයි කියා ගන්න රටවල් පවා COVID-19ට යට වෙලා අපේ රටේ දෙවෙනි රැල්ලක් නැවත ආරම්භ වෙලා. හැබැයි මේකට සතුටුයි, මේකට සතුටුයි යහපාලන නායකයෝ. සමගි ජාතික පෙරමුණ වෙන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්. තවත් පහුගිය කාලේ ඔය ලට්ට ලොට්ට යහපාලන නියෝජනය කරපු පතුරු ගැලවිච්ච යන් කෑලි අබල දුබල කෑලි ඒ ඔක්කොම සතුටුයි රටේ මේ වාතාවරණය නිර්මාණය වෙනවට. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ පවතින අභියෝගවලට සාපේක්ෂව මේ පවතින අභියෝග වඩා හොඳින් තේරුම් අරගෙන මේ සමස්තය අපි නැවත ප්‍රතිනිර්මාණය කරන්න ලැබිච්ච 169ක ජනමතයේ ආනුභාවයෙන් අපි විශ්වාස කරන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්, අපේ ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන පණිවිඩය විශේෂයෙන් නියෝජ්‍ය කාර්ක නියෝජ්‍ය විශේෂයෙන්ම අපේ මූලාසනාරුවේ කර මන්තුමනි ඒ පණිවිඩයත් ඔබට ලබා දෙමින් මම හිතනවා වැඩි වේලාවක් කතා බහ කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මගේ ගෞරවනීය ස්තුති පුද කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු මොහොමඩ් මුසාර ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
මේ ආසනத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களே இன்றைய தினம் சர்வதேச ஆசிரியர் தினம். டீச்சிங் இஸ் த ப்ரொஃபஷன்ஸ் தட் டீச் ஆல் தி அதர் ப்ரொஃபஷன்ஸ் என்று சொல்வார்கள். அந்த அடிப்படையில் தானங்களில் சிறந்த வித்யாதானத்தை அள்ளி வழங்கி கொண்டிருக்கின்ற இலங்கையில் உள்ள அத்தனை ஆசிரியர்களுக்கும் என்னுடைய நன்றியையும் பாராட்டையும் வாழ்த்துக்களையும் நான் தெரிவித்துக் கொள்வதோடு இன்று ஏற்றுமதிகள் மற்றும் இறக்குமதிகள் கட்டுப்பாட்டு சட்டத்தின் கீழான ஒழுங்கு விதிகள் தொடர்பான விவாதத்தில் எனக்கும் பேசுவதற்கான சந்தர்ப்பத்தை அளித்தமைக்காக உங்களுக்கு நான் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். இன்று நாட்டிலே அத்தியாவசியமற்ற பொருட்களுக்கான இறக்குமதிகளை தடை செய்வது தொடர்பாக அதிகம் பேசப்படுகிறது, அது தொடர்பான சட்டம் இயற்றப்பட்டிருக்கிறது. இந்த நிலை எந்த அளவு தூரம் நமது நாட்டிற்கு பாதிப்பை உண்டு பண்ணும் அல்லது நன்மையை உண்டு பண்ணும் என்பது தொடர்பாக அவதானிக்க வேண்டிய ஒரு பொறுப்பிலே நாம் இருக்கின்றோம். இலங்கையை பொறுத்தளவிலே 1970 77 காலப்பகுதி மூடு பொருளாதாரத்தை கொண்ட ஒரு காலப்பகுதியாக இருந்தது. ஸ்ரீமாவு பண்டாரநாயக்கா அவர்கள் முன்னாள் பிரதமராக இருந்தபோது இந்த மூடு பொருளாதாரத்தினூடாக உற்பத்தி பொருளாதாரத்தை விரித்து செய்வதான ஒரு திட்டத்தை வகுத்தார். உண்மையிலே உற்பத்தி பொருளாதாரம் என்பதுதான் ஒரு நாட்டை வளர்ச்சி பாதைக்கு கொண்டு செல்லும் என்பதில் மாற்று கருத்து இல்லை. எனவே அந்த திட்டம் கொண்டு வரப்பட்டதிலும் எந்த ஒரு தவறும் இருக்க முடியாது. ஆனால் சரிவர ஒழுங்கமைக்கப்பட்ட ஒரு முறைமையினூடாக அந்த திட்டம் கொண்டு வரப்பட்டதா என்பதில் இருந்துதான் கேள்விகள் தொடங்கின. 70ஆம் ஆண்டிலிருந்து 77ஆம் ஆண்டு காலப்பகுதியில் இலங்கை மக்கள் பல்வேறு இன்னல்களுக்கு உள்ளாகினார்கள். தங்களுக்கு தேவையான பொருட்களை இந்த உள்ளூர் உற்பத்திகள் ஊடாக கண்டடைய முடியும் என்பதான அந்த நம்பிக்கை பால் போகி அத்தியாவசிய பொருட்களுக்காக வரிசையிலே நிற்க வேண்டிய ஒரு துர்ப்பாக்கியமான ஒரு நிலைமை ஏற்பட்டது எங்களுடைய வரலாறு. 77ஆம் ஆண்டு ஐக்கிய தேசிய கட்சி ஆட்சிக்கு வந்தவுடன் இந்த திறந்த பொருளாதார கொள்கையை அமுல்படுத்தியிருந்தார்கள். 94ஆம் ஆண்டு 17 வருடத்திற்கு பிறகு மீண்டும் இந்த நாட்டிலே ஸ்ரீலங்கா சுதந்திர கட்சி சார்பான சந்திரிகா பண்டாரநாயக்க குமாரதுங்க அவர்கள் ஜனாதிபதியான போது அவர் அந்த தாய் கொண்டு வந்த அதே மூடு பொருளாதாரத்தை கொண்டு வருவாரா என்று எதிர்பார்த்த போதும் அவரும் தொடர்ச்சியாக இந்த திறந்த பொருளாதார கொள்கையை கொண்டு சென்றார். எனவே 1977ல் இருந்து இன்று வரையிலும் ஒரு திறந்த பொருளாதார கொள்கை கொண்ட ஒரு நாடாகத்தான் இலங்கை மிளிர்கிறது. இதிலும் குறிப்பாக சொல்வதாக இருந்தால் தென்னாசியா பிராந்தியத்திலே முதன்முறையாக இந்த தாராண்மைவாத கோட்பாடு திறந்த பொருளாதாரத்தை கொண்டு வந்த ஒரு தேசமாக இலங்கை இருக்கின்றது. இதில் கவலைப்படக்கூடிய ஒரு விடயமாக இருக்கின்ற விடயம் என்னவென்றால் சிங்கப்பூர், தாய்லாந்து, ஹாங்காங் அதே போன்று ஏனைய சவுத் கொரியா போன்ற நாடுகள் எமக்கு பின்பாக இந்த நவதாராண்மைவாத கோட்பாட்டை பொருளாதார கொள்கையாக கொண்டு வந்த நாடுகள் முன்னேறி இருக்கின்ற அளவிற்கு தென்னாசிய பிராந்தியத்திலே முதலாவதாக இந்த நவதாராண்மைவாத கோட்பாட்டை கொண்டு வந்த நாடான இலங்கை முன்னேறவில்லை என்பது மிக கவலையான ஒரு விடயம். இத்தகையதொரு சூழ்நிலையில் தான் தற்போது ஆட்சி பீடமேறி இருக்கின்ற அதிமேதக ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்கள் இந்த இறக்குமதி பொருட்களுக்கான தடையை விதித்திருக்கின்றார். இதை எப்படி பார்ப்பது? இலங்கையிலே புதிய ஒரு பொருளாதார கொள்கை வகுப்பாக்கம் நடைபெற்றிருப்பதாக பார்ப்பதாம், அல்லது 1929 உலகத்திலேயே மிக ஒரு பொருளாதார நெருக்கடி ஏற்பட்ட போது இந்த வளர்ச்சி கண்டுள்ள நாடுகள், வளர்ச்சி அடைந்து வருகின்ற நாடுகள் தங்கள் நாடுகளில் மேற்கொள்ளப்பட்ட இறக்குமதிகளை தடை செய்தன. அவ்வாறான ஒரு தற்காலிக சூழல் இலங்கையில் நிலவுகின்றபடியால் இந்த COVID-19 அதே போன்ற April 21 தாக்குதல் போன்ற காரணத்தினால் ஒரு பொருளாதார பின்னடைவு ஏற்பட்டிருக்கின்ற இந்த நிலைமையை சரி செய்வதற்காக கொண்டு வரப்பட்டிருக்கின்ற ஒரு விடயமாக இந்த இறக்குமதி தடையை பார்ப்பதா, அல்லது நிரந்தரமாக ஒரு பொருளாதார முறைமை மாற்றம் ஒன்று வந்திருக்கிறதா என்பதுதான் இங்கே மிக முக்கியமான ஒரு கேள்வி. எப்படியாக இருந்தாலும் இந்த நாட்டிலே நாங்கள் 2009 வரையிலும் ஒரு யுத்தத்திலே பாதிக்கப்பட்டிருந்ததால் தான் இந்த திறந்த பொருளாதார கொள்கையிலால் நாம் உச்ச பயனை அடைய முடியவில்லை என்ற ஒரு வாதம் சிலரால் முன்வைக்கப்பட்டாலும், 2009 வரையான காலப்பகுதியிலே நாம் இந்த திறந்த பொருளாதார கொள்கையால் எதனை அடைந்தோம் என்பது மிக முக்கியமான ஒரு கேள்வி. இப்படிப்பட்ட ஒரு சூழ்நிலையிலே இந்த எங்களுடைய உள்நாட்டு உற்பத்தியை அதிகரிக்க வேண்டும், விவசாயிகளினுடைய வளர்ச்சியை வாழ்க்கையை மேம்படுத்த வேண்டும் என்ற நோக்கத்தில் இது வந்திருக்குமாக இருந்தால் அது உண்மையில் நன்மை பயக்கக்கூடியதாக இருக்கும் என்பதில் மாற்று கருத்து இல்லை. ஆனால் இவ்வாறு கொண்டுவரப்பட்டிருக்கின்ற தடைகளை நாம் எடுத்து பார்க்கிற போது உற்பத்தியாளர்கள் விவசாயிகளுக்கு இது நன்மை கொடுக்கின்றது என்பதை விட இது வேறொரு வகையான ஒரு மாபியாக்கள் இந்த இலங்கையில் உருவாகுவதற்கான ஒரு தோற்றத்தை தான் காண்பிக்கிறது என்பதை நான் சொல்லிக்கொள்ள ஆசைப்படுகின்றேன். மஞ்சள் பற்றி எல்லோருமே இங்கு விவாதித்து பேசினார்கள். மஞ்சள் என்கின்ற இந்த பொருளை உற்பத்தி செய்பவர்கள் இலங்கையிலே வரும் 5000 விவசாயிகள் தான் இருக்கிறார்கள். இந்த 5000 விவசாயிகளுக்கு ஒரு அவர்களுடைய உற்பத்தியை அதிகரிக்க செய்வதற்காக இந்த மஞ்சள் மீதான தடை கொண்டுவரப்பட்டிருக்கிறது என்று எடுத்துக்கொண்டால் அதனுடைய நுகர்வு கிட்டத்தட்ட 2 கோடிக்கும் மேற்பட்ட மக்கள் அதனை நுகர்பவர்களாக இருக்கின்றார்கள். இன்று 2000 மெட்ரிக் டன் அளவுதான் இலங்கையிலே இந்த மஞ்சள் உற்பத்தி இருக்கின்றது. எமது நாட்டை பொறுத்தளவிலே 5000க்கும்
மேற்பட்ட
உற்பத்தி தேவைப்படுகிறது. இத்தகைய ஒரு சூழ்நிலையில் இந்த மஞ்சள் மீதான தடை விதிப்பு விவசாயிகளை ஊக்குவித்திருக்கிறதா, அல்லது கஞ்சா மாபியா அதே போன்று ஏனைய மாபியாக்கள் மணல் மாபியா அரிசி மாபியா என்பது போல மஞ்சள் மாபியாக்கள் இந்த நாட்டிலே உருவாகுவதற்கு இங்கே இடம் கொடுத்திருக்கிறார் என்பது சிந்திக்கப்பட வேண்டிய விடயம். இவ்வாறு இந்த பொருளாதார முறைமை மாற்றம் வருமாக இருந்தால் ஆரோக்கியமாக நாம் சந்திப்பதற்கு பல விடயங்கள் இருக்கின்றன. அரசு இது தொடர்பாக கவனம் கொண்டதாக ஆளும் தரப்பிலிருந்து யாரும் பேசியதாக தெரியவில்லை. சிங்கிள் விண்டோ கிளியரன்ஸ் சிஸ்டம் என்று ஒன்று பற்றி பேசினார்கள், அதாவது ஒற்றை சாளர முறைமை. ஒரு முதலீட்டாளர் இந்த நாட்டிற்குள் வந்து ஒரு உற்பத்தியை தொடங்குகின்ற போது பல மார்க்கங்களை கடக்க வேண்டும், பல அனுமதிகளை பெற வேண்டும் என்ற சிக்கலை இந்த நாட்டிலே போக்க வேண்டும் என்ற ஒரு பார்வை இருக்கிறது. அதற்காக ஒற்றை சாளர முறைமையை கடைபிடிக்க வேண்டும் என்ற விடயங்கள் பேசப்பட்டன. ஆனால் அது தொடர்பான எந்த ஒரு நடவடிக்கையும் இந்த அரசாங்கம் செய்வதாக இல்லை. அதே போலதான் வெளிநாட்டு முதலீடுகளை இந்த நாட்டிற்குள் கொண்டு வர வேண்டிய தேவைப்பாடு இருக்கின்றது. அண்மையில் இருக்கின்ற இந்திய நாட்டோடு நாம் ஒப்பிட்டு பேச வேண்டிய நிலைப்பாட்டில் இருக்கின்றோம். ஐரோப்பிய ஒன்றியத்தின் நாடான லக்சம்பர்க்கை விட 2 மடங்கு ஒரு பெரும் நிலப்பரப்பை வெளிநாட்டு முதலீடுகளை ஊக்குவிப்பதற்காக இந்தியா இப்பொழுது தயார் செய்து கொண்டிருக்கின்றது. எனவே இந்தியாவிற்கு செல்லாமல் இலங்கையில் முதலீடு செய்வதற்கு என்னென்ன விடயங்களை நாம் வைத்திருக்கிறோம் என்கின்ற தெளிவு இந்த நாட்டிலே நமக்கு தேவைப்படுகின்றது. எனவே இலங்கையில் இருந்து நாம் இந்தியாவில் இருந்து கூட பல்வேறுபட்ட பொருட்களை இறக்குமதி செய்கின்றோம். அதிகமாக மோட்டோபைக் த்ரீவில் போன்ற பொருட்கள் இலங்கையின் இந்தியாவினுடைய சந்தையை பார்த்தால் முச்சக்கர வண்டிக்கு 2வது பெரிய சந்தையாக இருக்கின்றது. ஒன்றில் நாம் அவர்களுக்கான உதிரிப்பாகத்தை ஏற்றுமதி செய்வதற்கான ஒரு தொழில்நுட்ப முறையை சரி நாம் இங்கே உருவாக்குவது பற்றி சிந்திக்க வேண்டும். எனவே ஒரு பொருளாதார முறைமை மாற்றம் என்பது ஆரோக்கியமான ஒரு விடயம். ஆனால் அது ஒரு முறைப்படுத்தப்பட்ட சரியாக திட்டமிடப்பட்ட ஒரு முறைமையிலே அது கொண்டுவரப்பட வேண்டும் என்பது நம்முடைய வேண்டுகோளாக இருக்கின்றது. ஆனால் இன்றைய இந்த விவாதத்திலும் கூட சரியான விதத்தில் அரசாங்கம் எப்படி இதனை கொண்டு செல்ல போகிறது என்பது தொடர்பான ஒரு தெளிவு இங்கே கிடைக்கவில்லை என்பதை ஒரு எதிர்த்தரப்பிலே இருக்கின்ற ஒரு பாராளுமன்ற உறுப்பினராக மிக வலிமையோடு நான் இதனை பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். எதிர்வரும் நாட்களில்
அவசான
முறைமையூடாக இவற்றை கொண்டு செல்லலாம் என்பது பற்றிய தெளிவை கொடுக்க வேண்டியது ஆட்சி அதிகாரத்தில் இருப்பவர்களுடைய பொறுப்பு என்பதையும் இங்கே வலியுறுத்தி எனக்கும் சந்தர்ப்பத்தை கொடுத்தமைக்காக நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. ඊළඟට ගරු ගුණපාල රත්නසේකර ගරු මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මූලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, COVID-19 ව්‍යසනය මුල් කරගෙන ඇති වූ ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම් හැටියට අපි විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පදනම් කරගත් අනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි 4ක් සහ මුදල් සංශෝධන පනතේ සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේදී මේ සම්බන්ධයෙන් අදහසක් දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඇතම COVID-19 ව්‍යසනයට පෙර වුණත් ශ්‍රී ලංකාව විදේශ විනිමය සම්බන්ධයෙන් ගත්තොත් දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක පසුවුණු බව අපි කවුරුත් දන්නවා. 2019 වර්ෂය වෙනකොට ආනයන වියදම හා අපනයන ආදායම අතර හිගය වෙළඳ ශේෂය ඇමරිකානු ඩොලර් මිලියන 7,997ක්, 2018 වෙද්දී මේ ආනයන වියදම හා අපනයන ආදායම අතර හිගය ඇමරිකානු ඩොලර් මිලියන 10,343ක්. මේ හිගය පියවගන්න දිගින් දිගටම සෑම අවුරුද්දකම තිබ මේ හිගය පියවගන්න සෑම රජයක්ම කරන්න සිද්ධ වුණේ අධික ලෙස විදේශ ණය ගැනීම. මේ හිගය පියවන්න වෙන විකල්ප ක්‍රමවේද නැහැ. ඒ නිසාම මේ තත්ත්වය තුළ 2014 වෙද්දි රුපියල් මිලියන 42,77,780ක් තිබ්බ විදේශ ණය ප්‍රමාණය 2019 වෙනකොට රුපියල් මිලියන 64,2439ක් දක්වා ඉහළ ගියා. මේ ණයකන්ද සමතලා කරන්න කියලා තමයි පහුගිය රජයේ ආවේ. නමුත් ණයකන්ද වැඩි වෙන්න එක්තරා හේතුවක් වුණේ ආනයන වියදම වැඩිවීම, අපනයන ආදායම අඩුවීම. මේ විවාදයේදී බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා ආනයන පාලනයෙන් මේක විසඳ ගන්න බැරි බවක්. හැබැයි මේ ඇති වී තිබෙන කොවිඩ් ව්‍යසනය හමුවේ අපනයන ශාස්ත්‍රයටත් විදේශ ඍජු ආයෝජනවලටත් දෙවැන්ත ලෙස අහිත කර බලපෑම් මුළු ලෝකයේ සෑම රටකටම සිද්ධ වෙලා තියෙන වෙලාවක අපි සුපුරුදු ආනයන ප්‍රතිපත්ති ආනයන පිළිවෙත ඒ විදිහටම කරගෙන ගියොත් මේ රටේ විදේශ විනිමය අර්බුදය නැත්තම් ගෙවුම් ශේෂය ගිය වෙළඳ ශේෂය ගිය දෙවැන්ත ලෙස ඉහළ ගිහිල්ලා මේ රට ගොඩ ගන්න බැරි ඉතාමත් අගාධයකට නැත්තම් ප්‍රපාතයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආනයන පාලනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු රෙගුලාසි මම හිතන්නේ ඒ වෙලාවේ කොරෝනා ව්‍යසනය නිසාම අපට එක්තරා ආකාරයකට ආපු ආශිර්වාදයක් ලෙසත් මම සලකනවා. හේතුව කොරෝනා ව්‍යසනයට පෙරත් තිබ්බ මේ දැවැන්ත විදේශ විනිමය හිගය හා වෙළඳ ශේෂය හිගය පියවගන්න අනිවාර්යයෙන්ම අපි සංයමයකින් යුත් යම් විදේශ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධිය තුළ තමයි අතිවිශාල භාණ්ඩ ප්‍රමාණයක ආනයන යම් මට්ටමකට සීමා කරලා ආනයන වියදම අඩු කරගන්න රජයේ තීන්දුවක් ගත්තේ. එනිසා මගේ මතය වෙන්නේ මේ අවස්ථාවේ මේ ඉදිරිපත් කරපු රෙගුලාසි රටේ මෙවන් අර්බුදකාරී තත්ත්වයක් හමුවේ රට නොවැටි ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අතිශයින්ම කාලෝචිත වූත් ඉතාමත් ප්‍රඥාවන්ත වූත් තීරණයක් හැටියට. ඒතර සමස්ත ලෝකයේම කොවිඩ් වදුරට මුහුණ දීලා මේ අවස්ථාව වෙනකොට දැවැන්ත ආර්ථික අර්බුදවලට ලක් වෙලා ඉන්නවා. සෑම රටකම ඍණ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යනවා. සමස්තයක් ලෙස ගත්තොත් කොවිඩ් වසංගතයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 13කට සීමා කරලා අපි ශ්‍රී ලංකාව රටක් හැටියට මේ කොවිඩ් වදුර පාලනය කිරීම සඳහා ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කළ බව සමස්ත ලෝකවාසී ජනතාව හා දැවැන්ත රාජ්‍යයන් පවා පිළිගන්නා සත්‍ය කරුණක්. ඉතින් බොහෝ සතුටුදායක තත්ත්වයක අපි ඉඳද්දී තමයි මේ කොවිඩ් දෙවන රැල්ලක යම් මට්ටමක සලකුණක් දැන් අපි ඉදිරියේ තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා පක්ෂ පාට ભેදවලින් තොරව මේ කොරෝනා ව්‍යසනයෙන් නැගීගෙන එන රැල්ල නවත්වා ගැනීම සඳහා සෑම කෙනෙකුගේම දායකත්වය අපට ලබා දිය යුතුයි. මේ සම්බන්ධයෙන්
විනාඩියක කාලයක් ලැබෙන
පක්ෂය විපක්ෂය ගැන ભેද නොහිතා යම් මට්ටමක අපට සාධනීය විසඳුම් සොයාගත යුතුව තියෙනවා. ඇතම රු කතානායකතුමනි, ජූලි මාසයේ අගවනයට අපේ රටේ අපනයන ආදායම යම් අඩුවක් අප්‍රේල් මාසේ වෙනකොට තිබුණා. හැබැයි ජූලි මාසයේ අග වෙනකොට අපනයන ආදායම යම් සාධනීය ධනාත්මක වෙනසක් සිද්ධ වුණා. ඩොලර් බිලියන 1කට ආසන්න අපනයන ආදායමක් අපට ජූලි මාසයේ අග වෙනකොට ලබා ගැනීමේ හැකියාව තිබුණා. එතර මේ ආනයන සීමා කිරීමේ පනත හමුවේ 2019 දී ඩොලර් බිලියන 8ක වෙළඳ හිගය ඩොලර් බිලියන 8ක වෙළඳ හිගය 2020 වෙනකොට ඩොලර් බිලියන 5.8ක් දක්වා අඩු කිරීමේ අපේක්ෂාවක් රජය තුළ තියෙනවා. ඒ සඳහා වූ සැලසුම් සහගත වැඩපිළිවෙළක් රජය තුළ ක්‍රියාත්මක වෙනවා. සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් තිබුණා වුණත් පරිගණක සේවාවලින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයත් වරාය සේවාවලින් ලැබුණු විදේශ විනිමය ප්‍රමාණයත් සැලකීතු මට්ටමකින් ඉහළ ගිය නිසා සංචාරක ව්‍යාපාරයෙන් ඇති වූ ආදායම හිගේ අම් මට්ටමකට පියවා ගැනීමේ හැකියාව අපට ලැබිලා තියෙනවා. 2019 අප්‍රේල් වන විට ඉතා පහළ තත්ත්වයක තිබුණත් විදේශ සේවා නියුක්තයන්ගේ ප්‍රේෂණ 2020 ජූලි මාසයේ වෙනකොට යම් මට්ටමකට යථාර්ථත්වයට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා රජයේ දැවැන්ත
කාලය අවසන් වෙනවා.
ඉතාමත් විනයකින් යුතුව විදේශ විනිමය කළමනාකරණය කිරීම සඳහා රජයේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ නිසා ඒ ක්‍රියාත්මක කිරීම හමුවේ මේ ආනයන සීමා කිරීම සඳහා ගෙනා රෙගුලාසි විශේෂ මුදල් පනතර ගෙනා සංශෝධන ඉතාමත් සාධනීය වූ අනිවාර්යම අනුමත කළ යුතු සංශෝධන ලෙස මම මේ අවස්ථාවේ දකිනවා. එනිසා අපි පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ සංශෝධන ඒකමතිකව අනුමත කරලා රටේ ආර්ථිකයේ වැටි තිබෙන අගාධයෙන් ගොඩ ගැනීම සඳහා විශේෂයෙන් විදේශ විනිමය අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න කෙනෙක් ඉල්ලීම අපි කරලා නිහඬ වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු ජානක වක්කුඹුර ගරු මන්ත්‍රීතුමා එමැතුමා විනාඩි 5ක කාලයක් ඔබතුමාට.
මුලසුනේ ගරු සභාපතිතුමනි, ආනයන අපනයන මේ සංශෝධන දිනපතා විවාදයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ අපේ රටේ අපනයන ආදායම් වැඩි කරගෙන ආනයනය අඩු කර ගැනීම සඳහා. මෙතෙක් කල් බැලුවහම වැඩි හරියක් අපේ රටේ ආනයන කරපු ප්‍රමාණය වැඩි. ඒක නිසා මේ රජය බලාපොරොත්තු වෙනවා අපනයන ආදායම් වැඩි කිරීම සඳහා අපට කරන්න පුළුවන් මොනවාද කියලා කටයුතු කරන්න. මේ කොරෝනා ප්‍රශ්නේ ආපු වෙලේ අතිගරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් බලාපොරොත්තු වෙන මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දෙයක්ම මේ රට තුළ නිෂ්පාදනය කරන්න. ඒක නිසා අපි මේ රටේ පහුගිය කාලේ පිටරටින් ගෙන ආපු සුළු අපනයන භෝග රාසියක් තහනම් කරන්න කටයුතු කරා. ඒ තුලින් මේ වෙනකොට අපේ රටේ අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා භෝග කීපයක් හැරෙන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි කන්නේදී ඒ භෝග වර්ගත් මේ රටේ නිෂ්පාදනය කරන්න. විශේෂයෙන්ම බඩේරුඟු අපි හැමදාම රටින් ගෙනාවා. 2013 අවුරුද්දේ මේ රට ස්වයංපෝෂිත වෙලා තිබුණා. අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ මහ කන්නේදී බඩේරුඟු වගාවෙන් මේ රට ස්වයංපෝෂිත කරන්න. අක්කර 220,000ක් වගා කළා. මේ රටට අවශ්‍ය කරන මෙට්‍රික් ටොන් 500,000කට වැඩි ප්‍රමාණයක් මේ රට තුළ නිෂ්පාදනය කරන්න. අපි පහුගිය කාලෙදී හැම බැලුවාම මේ සියල්ලම රටින් ගෙනාවා. ඒ වගේම අපේ රටේ වැවෙන සෑම භෝග වර්ගයක්ම රටින් ගේන්න පටන් ගත්තා. ඒක නිසා අපේ අපනයන ආදම අඩු වෙලා ආනයන වැඩි වෙලා තිබුණා. ඉතින් ජනාධිපතිතුමාගේ දැක්ම මේ සෞභාග්‍යමත් දැක්ම තුළින් බලාපොරොත්තු වෙන්නේ අපනයන ආදායම් වැඩි කරන්න. මම මගේ අමාත්‍යංශය යටතේ බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 63ක් වෙච්චි මේ පහුගිය අවුරුද්ද වෙනකන් තිබිච්චි අපනයන ආදායම රුපියල් බිලියන 100 දක්වා වැඩි කරන්න ඉදිරි අවුරුදු තුනේදී අපි ඒකට අවශ්‍ය කරන ක්‍රමවේද හදලා තියෙනවා. පහුගිය කාලේ කරුණක ගෙඩියේ ඉඳන් සියල්ලම ගෙනාවා. අපි අද එකක්වත් ගේන්නේ මේ අපේ රටේ තියෙන සියල්ලම අපි රට යවනවා. මේ රටේ ගොඩක් ගොවියගේ ගොවිතැන නිකන් විසිකල්ලා දාන්න වුණා. අපි පහුගිය දවසක අපේ සේමසිංහ මැතිතුමාගේ ආසනයේ ඥාති දුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අපනයන සුරක්ෂිත මධ්‍යස්ථානයක් හදලා ඒ ප්‍රදේශයේ ගොවියගේ එළවලු ටික පැය 18කදී ඩුබායි අරින්න මෙතුමාගේ මූලිකත්වයෙන් අපි කටයුතු කරා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා මෙතෙක් කල් මේ රටේ ගොවියගේ නිෂ්පාදනයේ මහපාරේ විසිකරලා දාන්න වුණා. ඒ වෙනුවට ඒක රට යවලා අපේ රටේ ආදායම් වැඩි කරන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ගොවියට හරි
තැනක් දෙන්න ඒ ගොවියගේ අස්වැන්නට මිලක් ලබලා දෙන්න කටයුතු කරන්න. මොකද්ද
මෙතුමගේ මේ ආසනය තුල කොහෙ නාච අදුවේද ඔබතුමා කියන ඒක කවද්ද ආරම්භ කරේ කියලා පොඩ්ඩක් අහන්න බලන්න.
ඒක ආරම්භ කරේ තමුන්නාසකින් බලන්න. ඒක විදුරේ දීලා ඔක්කොම කරලා නම් පහු ගිය තමුන්නාසල කාලේ ඒක වහලා දාලා තිබුණේ. තමුන්නාසල කාලේ වහලා දාලා තිබුණේ අරලා තිබුණා වහලා දාලා තිබුණා දේශපාලන මැදිහත් වීමක් කළා. ප්‍රාදේශීය ලේකම්තුමා කිව්වේ මම නේ ප්‍රාදේශීය ලේකම්තුමා කියන්නේ. තමුන්නාසලා ඒක ආණ්ඩුවේ සල්ලි වලින් හදලා මම විදුලි ආරම් දීලා සියල්ලම දීලා ඒක අවශ්‍යකම සීතාකාර හදලා ඔක්කොම කරලා දුන්නා. රණිල් වික්‍රමසිංහ එක්ක ගිහිලා තමුන්නාසලා වැහුවා. මතක තියාගන්න වැහුවා. ඒ වහපු එක තමුන්නාසලගේ හෙංචයියෙකුට දෙන්න ගිහිල්ලා අපි ගොවි සංවිධානයට මම ලිඛිතව බාර දීලා ආවේ. ඒක නිසා තමුන්නාසල කරලා තියෙන වහපු ඒවා.
තව විනාඩි කාලයක් ලැබෙනවා තමයි.
ගරු මන්තුමනි මේකල්ලෝ තමන්ගේ දේශපාලනඥයෙකුට නැත්නම් ගොවි සංවිධානයටවත් දෙන්නේ නැහැ. ගොවි සංවිධානයේ සභාපතිතුමා කිව්වා පහුගිය කාලේ මේක හරියන්නේ මේ වැහුවා කියලා හිතා. ඒක නිසා තමුන්නාසලට යමක් කරගන්න බැරුණාම ඒ පිළිබඳව ඒ අය පහුගිය මැතිවරණයේදී gedere hari ඒක නිසා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ කවුරු කරත් ගොවිතැන ඒ ගොවියට සාධාරණ ඉෂ්ට කරන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි බලාපොරොත්තු වෙනවා විදේශ විනිමය අප රටට ගේන්න සියලුම කුසිකර්මාන්තයෙන් තියෙන සෑම දෙයක්ම මේට වඩා අගේ දාමේ වැඩි කළා රට යවන්න වැඩ පිළිලක් හදන්න. ඒක නිසා අපි මේ රටේ හැදෙන සෑම භෝග වර්ගයක්ම අගේ දාමේ වැඩි කළා යවන්න. දැන් මෙතෙක් කල් ගම්බිරිස් යව්වේ නිකන් ගම්බිරිස් වෙලා රට යව්වා. අපි ඉදිරි කාලේදී ගම්බිරිස් වලින් ඔයිල් හදලා පවුඩර් හදලා මේ සියල්ලම කරලා තමයි අපි රට
යවන්නේ.
අපේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන් සෑම ආකාරයක්ම අපි කටයුතු කරනවා. ඒක නිසා පහුගිය ආණ්ඩුව කරපු වැරදි මේ ආණ්ඩුව කරන්නේ නැහැ. අපි අපනයන ආදායම් වැඩි කළා, ආනයන අඩු කළා, රටේ ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කරනවා. ස්තුතියි.
හරි. බොහොම ස්තුතියි. මේ ළඟට ගරු එම් උදේ කුමාර් ගරු මන්ත්‍රීතුමා විනාඩි 4ක් කාලයක් ඔබතුමාට ලැබෙනවා.
සභයේ තලමි තාංගම් ගෞරව උරුපිනර් අවர்களே, இன்று உலக நாடுகள் கொரோனா வைரஸ் காரணமாக பொருளாதார வீழ்ச்சியை சந்தித்துள்ள நிலையில் நமது நாட்டின் பொருளாதார நிலை குறித்தும் கூடிய கவனம் செலுத்தப்பட வேண்டும் என்று தொடர்ச்சியாக வலியுறுத்தப்பட்டு வந்துள்ளது. ஆனால் தற்போது நாட்டிலே ஒரு பொருளாதார இசிரமற்ற நிலைமை காணப்படுகிறது. அதற்கு முக்கிய காரணம் நமது நாட்டிலே நிலையான ஒரு பொருளாதார கொள்கை இல்லாத காரணமாகத்தான். குறிப்பாக பொருளாதார ரீதியில் வளர்ச்சியடைந்த நாடுகளை எடுத்துக்கொண்டால் அந்த நாடுகளுக்கு என்று ஒரு பொருளாதார கொள்கை ஒன்று இருக்கிறது. ஆனால் இலங்கையை பொறுத்தவரையில் மாறி மாறி வரும் அரசாங்கங்கள் கொள்கைகளையும் சட்டத்திட்டங்களையும் மாற்றிக்கொள்வதனால் அரசாங்கங்கள் மாற்றிக்கொள்வதால் பொருளாதார நிலையில் எம்மால் குறிப்பிட்ட இலக்கை அடைய முடியாமல் உள்ளது. அதனால்தான் பொருளாதார வளர்ச்சியும் தடைப்பட்டுள்ளது. அத்தோடு வெளிநாடு முதலீடுகளை பெறுவதற்கு முதல் தடைக்கல்லே நிலையற்ற பொருளாதார கொள்கைதான். ஆகவே சர்வதேச நாடுகள் மற்றும் வெளிநாட்டு நிறுவனங்களின் ஒத்துழைப்பும் பங்களிப்பும் இன்றி எம்மால் முழுமையான பொருளாதார வளர்ச்சியை அடைவது சாத்தியமில்லை. வெளிநாட்டு முதலீடுகளை கவர்வதற்காக நாங்கள் முதலீட்டு நடைமுறைகளை இலகுபடுத்த வேண்டும். அதற்காக உறுதியான நிலையான பொருளாதார கொள்கை ஒன்றை நாங்கள் வகுக்க வேண்டும். ஆகவே நாட்டின் பொருளாதார முன்னேற்றத்துக்கு இசீரமான பொருளாதார கொள்கை ஒன்றை வகுப்பதற்காக அரசாங்கம் கூடிய கவனம் செலுத்த வேண்டும் என்று இந்த சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அத்தோடு தற்போது நாட்டிலே உள்ளூர் உற்பத்தியை மேம்படுத்துவதற்கான நடவடிக்கை எடுக்கப்பட்டிருக்கிறது. அதனை நாங்கள் முழுமையாக வரவேற்கிறோம். ஆனால் உள்ளூர் உற்பத்தி என்பது படிப்படியாக நடைமுறைப்படுத்த வேண்டிய ஒன்றாகும். அது ஒரு நீண்ட கால திட்டமாகும். அதற்கான மூலப்பொருட்கள் தொழில்நுட்பம் போன்றவை அவசியமாகும். உள்ளூர் உற்பத்திக்கான மூலப்பொருட்கள் நிச்சயமாக இறக்குமதி செய்துதான் ஆக வேண்டும். உள்ளூர் உற்பத்திகள் பொதுமக்களுக்கு பலன் கிடைக்கும் என்பதற்கு மாற்று கருத்து கிடமில்லை. அதே நேரம் உற்பத்தியை அதிகரித்து ஏற்றுமதி செய்வதன் மூலம் மட்டும்தான் முழுமையான பொருளாதார வளர்ச்சியை அடைய முடியும். ஆகவே உள்ளூர் உற்பத்தி மேம்படும் வரையில் மாற்று தீர்வு மக்களுக்கு முன்வைக்கப்பட வேண்டும். அதன் மூலம் மக்களுக்கு ஏற்படும் பாதிப்புகளையும் நிவர்த்தி செய்ய அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். அதே போல தற்போது அரசாங்கம் இறக்குமதி பொருட்கள் சிலவற்றுக்கு தடை விதித்துள்ளது. இறக்குமதிக்கு தடை விதிக்கப்படும் போது
உள்ளூரிலே
இறக்குமதி
தடை செய்யும் போது அப்பொருட்கள் உள்நாட்டிலே தங்கு தடையின்றி கிடைப்பதற்காக வழி செய்யப்பட வேண்டும். ஆனால் தற்போது நாட்டிலே அத்தியாவசிய பொருட்களுக்கு பாரிய தட்டுப்பாடு நிலவுகிறது, விலையை அதிகரித்திருக்கிறது. அது மட்டுமல்லாமல் தரம் குறைந்த பொருட்கள் சந்தையில விற்பனை செய்யப்படுவதாக குறை கூடுகிறது. ஆகவே இத்தோடு தடை காரணமாக மக்கள் பல்வேறு இல்லறங்களுக்கு முகம் கொடுக்கிறார்கள் மற்றும் இறக்குமதி தடை காரணமாக பல பொருட்களுக்கான உதிரி பாகங்களுக்கான தட்டுக்குபாடு விலை நிலவுகிறது. அத்தோடு நாட்டில் அத்தியாவசிய பொருட்களின் விலை அதிகரிப்பு காரணமாக மக்களின் வாழ்வாதாரம் பாதிக்கப்பட்டுள்ளது. வாழ்வாதாரம் பாதிக்கப்பட்டது மட்டுமில்லாமல் செலவு அதிகரித்தது காரணமாக இரட்டிப்பு சுமை மக்கள் மத்தியிலே வந்திருக்கிறது. தற்போது இந்த நாட்டிலே ஜனவரி மாதம் முதல் உலக சந்தையிலே மசக்கு எண்ணெயின் விலை குறைந்துள்ளது. அது படிப்படியாக குறைந்து இந்த மாதமும் அது குறைந்திருக்கிறது. ஆனால் இந்த இலங்கையிலே எரிபொருட்களின் விலை இன்னும் குறைக்கப்படவில்லை. எரிபொருட்களின் விலை குறைக்கப்படும் போது அதன் மூலமாக மக்களுக்கு பாரிய நிவாரணங்களை பெற்றுக் கொடுக்கலாம். அதே போல மத்திய வங்கியின் அறிக்கையின்படி 2019 இலங்கை தேயிலை விலையோடு ஒப்பிடும் போது 2020 தேயிலையின் விலை பாரிய அளவு அதிகரித்திருக்கிறது. 497 ரூபாய்
முதல் இன்று 619
செலவினங்கள் குறையும் போதும் வருமானம் அதிகரிக்கும் போதும் அது முழுமையான நன்மை மக்களுக்கு கிடைக்கப்பட வேண்டும். ஆகவே முழுமையாக
நடவடிக்கை எடுக்கப்பட்டு
அத விவாதයට ගැනෙන අපනයන හා ආනයන රෙගුලාසි හතරක් සම්බන්ධයෙන් විවාදයට සම්බන්ධ වීම ගැන සතුට වෙනවා වගේම විශේෂයෙන්ම අපේ අමාත්‍යංශය පැත්තෙන් අපිට කියන්න තියෙන කාරණාව තමයි දැන් මේ කරුණු මතු කරපු මන්ත්‍රීතුමාලා විශේෂයෙන්ම කිව්වා මේ අපි ආනයන සීමාවන් යැදීම තුළ යම් යම් අපහසුතාවයන් වලට ලක් වෙලා ඉන්න තත්ත්වය. හැබැයි අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ ආනයන අපි සීමා කරලා තියන්නේ අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. අනික් කාරණාව තමයි ඒ ආනයන භාණ්ඩ මෙහි නිෂ්පාදනය කරනවා නම් ඔවුන්ට අවශ්‍ය සහන සියල්ල ලබා දීමට අපි කටයුතු කරනවා. ඒකම යම් අමුද්‍රව්‍යයක් එහෙම නැත්නම් උපාංගයක් අමතර කොටසක් තවත් දෙයක් ඒ නිෂ්පාදන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වශයෙන් ආනයනය කරන්න ඕන නම් අපි මුදල් අමාත්‍යාංශය හැටියට කිසිම තහනමක් ඒ සඳහා යොදවන්නේ නැහැ. දැන් මේ කතා කරන මන්ත්‍රීතුමාලගෙන් අපි අහන්න ඕනේ මේ අපහසුතාවයකට ලක් වෙච්ච යම් කෙනෙක් ඉන්නවනම් අමතර කොටසක් වේවා තවත් දෙයක් වේවා කොතනද මේ අත්‍යවශ්‍යතාවය පිළිබඳව මුදල් අමාත්‍යාංශයට දැනුම් දීමක් කළා තියෙන්නේ. එයිනම් මුදල් අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් කළහොත් අත්‍යවශ්‍යභාවය පෙනී ගියහොත් අපි වහාම ඒවා සපයන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා. එහෙනම් අපේ මේ පරමාර්ථය මේ රටේ නිෂ්පාදනය වැඩි කරලා අපේ රටේ විදේශ විනිමය වෙනත් රටවල් වලට යන එක නවත්තලා අපේ රටේ ආර්ථික වර්ධනයක් සහ මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මිසක් අපි මේ කවුරුත් අපහසුතාවයට ලක් කරන්න කිසිම රෙගුලාසියක් අරගෙන ඇවිල්ලා නැහැ මූල අවස්ථාරුණ මන්ත්‍රීතුමනි. එහෙනම් අපි නැවතත් කියන්නේ මේ පාර්ලිමේන්තුව තුළ ඔබතුමාලා අදහස් දක්වනවා වගේම ඒ අදාළ පාර්ශ්වයන් විසින් ලිඛිත ඉල්ලීමක් මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා වෙත කරන්න ඒ සඳහා අපි අවශ්‍ය අනුමැතිය ලබා දෙන්න සූදානම්. හැබැයි අපි කිසිම අවස්ථාවක අපේ රටේ නිෂ්පාදනය අධෛර්යමත් කරලා අපනයන අධෛර්යමත් කරලා වෙනත් කණ්ඩායම් එක්ක ආනයනය කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඊළඟට ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි අපි මේ ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරන්නේ අපේ රටේ දේශීය නිෂ්පාදකයන්ගෙන්. වර්ෂ ගණනාවකට පස්සේ නවතත් දේශීයත්වයට පණදෙන යුගයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ දේශීයත්වයට පණදෙන යුගය තුළ උපරිම ප්‍රයෝජනය ගන්න කියන ඉල්ලීම අපි අපේ රටේ නිෂ්පාදකයන්ගෙන් සිදු කරනවා. එහෙනම් රටේ අපි ආණ්ඩුවක් හැටියට බලාපොරොත්තු වුණේ ඒ නිෂ්පාදන සීමා කරලා පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න මිල වැඩි කිරීම නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මිලත් ස්ථාවරත්වයක පවත්වාගෙන නිෂ්පාදනයත් වැඩි කරලා හැකිදාක් ආදායන මේ රටේ සීමා කිරීමයි.
ඕඩර් ප්ලීස් ගරු කතානායකතුමා මූලාසනයට.
ගරු කතානායකතුමනි
විශේෂයෙන්ම අපි ආණ්ඩුවක් හැටියට ගත්තාද තීන්දු තීරණ තුල අපේ රටේ ගොවියා අපේ රටේ නිෂ්පාදකයා එවැගේම අපේ රටේ ව්‍යවසායකයන්ට අලුත් නිපැයුම් අරගෙන එන කණ්ඩායම් වලට අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. හැබැයි අපේ රජයේ පරමාර්ථය එක පැත්තකින් නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම වගේම පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවන ආකාරයට අපේ රජයේ ප්‍රතිපත්ති අරගෙන යන්න. එහෙනම් විශේෂයෙන්ම අපිට කියන්න වෙන කාරණාව තමයි මේ තීන්දුව අපි අරගෙන තියෙන්නේ අපි දන්නවා මේ ලෝකයේ ඇතිවෙච්ච අර්බුද තුල තමන් දේශීය වශයෙන් නිෂ්පාදනය වැඩි කරගත්තේ නැත්නම් ඒ අර්බුදවලදී අපි රටක් හැටියට ලෝකයේ ඉදිරියේ අසර වෙන තැනක් තියෙනවා. එයින් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට පාලනය කරන අවස්ථාවේ ලෝක තෙල් අර්බුදයක් නිර්මාණය වුණා, ලෝක ආහාර අර්බුදයක් නිර්මාණය වුණා, ලෝක මූල්‍ය අර්බුදයක් නිර්මාණය වුණා, ලෝක ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. මේ ඇතිවෙච්ච සෑම අර්බුදයක් තුළදීම ලෝකයේ බලවත් රාජ්‍යයන් කඩා වැටෙද්දී ඉතාම කුඩා රාජ්‍යයක් වෙච්ච ලංකාව ඒ අභියෝගවලට හොඳට මුහුණ දීලා යුද්ධයක් කරන අවස්ථාවකදීත් ඒ අභියෝගවලට මුහුණ දීලා අපිට පුළුවන් වුණා ලෝකයේ අනිත් රටවල් වලට ආදර්ශයක් වෙන්න. එහෙනම් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටට දීපු නායකත්වය එතුමා අගමැතිවරයා හැටියට පාර්ලිමේන්තුවේ ලබා දෙද්දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආදී නායකත්වය මුළු රටටම ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා. එහෙනම් අද විපක්ෂය විවිධ සංඛ්‍යාලේඛන ගැන ඇහුවා, ඒ වගේම වාර්තා ඉදිරිපත් වෙලා නැහැ කියන කාරණාව ගැන ඇහුවා. ගරු කතානායකතුමනි, මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු කතා කරන්නම් වාලේ කතා කරලා තමන්ට ඒ ලැබෙන කාලය තුල මොකක් හරි බොරුවක් පාර්ලිමේන්තුව ඇතුලේ කියලා එළියට යනවා. මං කියන්නේ ඒ ඉදිරිපත් කරන කරුණු මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් ඉදිරිපත් කළා නැත්නම් ඒ ඉදිරිපත් කළා නැද්ද තියනවද ඇයි කියන කාරණාව පිළිබඳව විමසීමක් කරන්න හරි මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුල රැඳී සිටීම ඉතාම වැදගත් වේ. එහෙනම් ගරු කතානායකතුමනි, මේ වැරදි පූර්වාදර්ශයන් කිහිපයක් අද පාර්ලිමේන්තුව තුල මේ විපක්ෂය ලබා දෙමින් පවතිනවා. ඒක තමයි මේ රටත් ජනතාවත් නොමග යවන බොරු කාරණා කියනවා කියලා වුන් සභාගමෙන් එළියට යනවා. ඊට පස්සේ ප්‍රශ්න කිරීමත් ඉවරයි, පිළිතුරු ලබා දෙද්දී ඒ පිළිබඳව ඇහුම්කන් දෙන්න කවුරුත් නැහැ. එහෙනම් අපි ඉතාම වගකීමෙන් කියනවා ගරු කතානායකතුමනි, මේ අවුරුද්ද අවසාන වෙද්දී අපේ ලෝකයේ මොන ආර්ථික අර්බුදයක් තිබ්බත් අපේ රටේ ආර්ථික අර්බුදයේ බලපෑමක් තිබ්බත් අපි 1.5% ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙනවා. ඒක අපි ළඟා කරගන්නවා. හැබැයි අද අවාසනාවකට නැවතත් කොවිඩ් රෝගීන් අපේ රටේ හමු වෙලා තියෙනවා. අපි රටේම ජනතාවගෙන් ඉල්ලනවා මේ අනිකුත් කොවිඩ් රැල්ල මර්ධනය කරා වගේම මේ රැල්ල මර්ධනය කරද්දී මේ රටේ මහ ජනතාවගේ සහයෝගය ඉතාම වැදගත් වෙනවා. ඉතාම වගකීමෙන් මේ රටේ ජනතාව කටයුතු කළා. රජයක් නිවැරදි දිශානතියක යද්දී, රජයක් ජනතාව වෙනුවෙන් තීන්දු අරගද්දී, ඒවා විශ්වාසනීය ලෙස තීන්දු කරද්දී රටේ ජනතාව නායකයා සහ අනිකුත් කණ්ඩායම් පිළිබඳ විශ්වාස කළා. ඒ රජය ලබා දීපු උපදෙස් ක්‍රියාත්මක කිරීම අපි දැක්කා. ඒ හින්දා අපි නැවතත් මේ අර්බුදයට මුහුණ දෙනවා වගේම අද නැවතත් ගොඩනැගිලා තියෙන සංවර්ධන ව්‍යාපෘති, නැවතත් මේ කොන්ත්‍රාත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන නව ජීවය අපි ශක්තිමත්
කාලය අවසානයි
අරගෙන යනවා ගරු කතානායකතුමනි. විනුද්ධියක් කාලයක් දෙන්න. එයින් අපේ රටේ ආර්ථිකමය වශයෙන් කිසිම අර්බුදයක් නැහැ. අපි ඊටම වගකීමෙන් කියනවා මේ රටේ ආර්ථිකයේ ඍණ අගයක් බවට පත් වෙන්නේ නැහැ. මේ අවුරුද්ද අවසානයේ කොවිඩ් තිබ්බ ඒ මාස කීපය තුළ ආර්ථික පසුබෑමක් තිබ්බට නිවැරදි කළමනාකරණය තුළ අද නැවත ආර්ථිකමය වශයෙන් රට ශක්තිමත් වෙනවා. ඒක පේන්න තියෙනවා. අපි ණය ගෙවලා තියෙනවා. අපිට ණය ගැනීමක් අවශ්‍ය නම් අපිට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ආර්ථිකයේ ස්ථාවර මට්ටමක තියෙනවා කියන කාරණාව ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ රෙගුලාසි සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දෙන්න කියන කාරණාවත් මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි කතානායකතුමනි.
බොහොම ස්තුතියි. මුදල් සංශෝධන පනත් කෙටුම් පත දෙවෙනිවර කියවීම සභාව එකඟද?
ආයි
කාරක සභාව. මුදල් සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි
දෙවන වගන්තිය සභාව එකඟද?
අයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
අයි.
ප්‍රත්‍යක්ෂ වගන්තිය සභාව එකඟද?
අයි.
නාමයේ සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තු යලි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරනු ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කියවීම ගරු අමාත්‍ය
යෝජනා කර්මී
සභාවේ කංගද?
අය.
ගරු පනත්
දල් සංශෝධන
මුදල් සංශෝධන පනත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. න්‍යාය පත්‍රයේ අංක 2 සභාව එකඟද?
අයි.